තුලං ආදී ස්පර්ශයන්ගෙන් පීඩා විඳින්ද වෙනවා නම් කඩු පහරවල් කිනිති පහරවල් ආයුධ පහරවල් වදිනවා නම් මෙන්න මෙබඳු කයක් හදාගෙන ඒ කයේ පිහිටලා කයේ උපකාරයෙන් තමයි මේ සැප විඳින්න වෙන්නේ. මේ සැප විඳලා ඇහෙන් රූප බලන සැප විඳලා විඳපු ගමන් මේ කයේ දුකෙන් අපිට මිදෙන්න බෑ. කය කියන එකෙන් මිදෙන්න බෑ. එතකොට ඒ සැප විඳින්න යන කෙනාට අර ටිකත් විඳින්න වෙනවා. ඒ කයට තියෙන ආදීනව ටිකත් විඳින්න වෙනවා. එතකොට මේ බඳු ආදීනව ගොඩක් මැද්දේ ආදීනව ගොඩක පිහිටලා විඳින මේ සැපේද සැපක් නෙමෙයි කියන තැනට දැක්ක බුදුරජාණන් වහන්සේලා. දුකක් කියනකොට ලෝකේ දුකක් කියන තැනදී හැම වෙලාවෙම අපිට ඔය අර්ථය යන්න ඕනේ දුක කියන එක මේ ආකාරයකට පිළිසින්න දකින්න කියලා. සැප විතරක් නෙමෙයි අපි අමෙ දුක විතරක් නෙමෙයි අපි සැපයි කියන ටිකද දුකයි කියන අර්ථයකට. එතකොට මෙන්න මෙතන මනස තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකය දුක මත පිහිටලා තියෙනවා. ඉතින් මේ ලෝකයට දුක නැතුව ඉන්නවා කියලා සැප වේදනාවයන්තට ගිහිල්ලවත් දුක් වේදනාවයන්තයට ගිහිල්ලවත් බෑ. දුක නැතුව ඉන්න මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම තුල දැක්කා යම් සැපක්කාව දුකක්කාව දෙකම දුක කියලා. යම් කිසි කෙනෙක් දුකෙන් මිදෙනවා නම් මිදෙන්න පුළුවන් වෙන්නේ මෙබඳු ස්පර්ශ ආයතනයන්ගේ මිදීමෙන්ම මිසක මේ ලෝකෙ තුල ඉඳගෙන නම් දුකෙන් මිදෙනවා කියන එකක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ වගේම දැක්කා මේ ලෝකෙම දුකයි. ඒ කියන්නේ ලෝකෙම කියලා කිව්වේ ওই ස්පර්ශ ආයතන හයම දුකයි. දුකයි කියනකොට මහත්ලගේ මනස ගෙනියන්න සැපද දුකද කියන දෙකම. ඒත් මේ ලෝකය දුක නැති කරන්න කියලා කටයුතු කරන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇතුළෙමයි. ওই දුක ඇතුළෙමයි දුක නැති කරන්න කියලා උත්සාහවත් වෙලා තියෙන්නේ. තණ්හාව නැති කරන්න කියලා හරි, අවිද්‍යාව නැති කරන්න කියලා හරි, ඒව නැති කළා කියලා ඉඳ තියෙන්නේ ලෝකයට ඕකෙමයි. අර මම මතක් කළේ ගිනි ගන්න දේ ඇතුළේ, පිච්චෙන දේ ඇතුළේ නොපිච්චින්න බෑ, පිච්චෙනවා. පෙරලෙන දේ ඇතුළේ නොපෙරලෙන්න බෑ, පෙරලෙනවා. මේ ලෝකය ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියලා පෙරලෙනවා. ඒ පෙරලෙන ලෝකයේ තුල ඉන්න කෙනාට නොපෙරලෙන්න බෑ. සැපක් හරි දුකක් හරි ලැබෙනවා නම් මේ ස්පර්ශ ආයතන හය ඇතුළෙමයි. ලාභයක් හරි අලාභයක් හරි ලැබෙනවා නම් ස්පර්ශ ආයතන හය ඇතුළෙමයි. යසසක් හරි අයසක් හරි ලැබෙනවා නම් ස්පර්ශ ආයතන හය ඇතුළෙමයි. නින්දාවක් හෝ ප්‍රශංසාවක් ලැබෙනවා ස්පර්ශ ආයතන හය ඇතුළෙමයි. මේ ලෝක ජීවත් වෙන කෙනාට මේ ධර්මයන්ගෙන් කප්පාඩු ඉන්නවා කියන එකක් තේන්නේ නැහැ. වෙන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයත තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් කියලා කියන්නේ. පවතින්නේ හම්බ වෙන්නේ අපිට. ඒ ටික පරිහරණය කරන අපිට, ඒ ටික ඉන්නේ අපිට ජරා මරණ දුකෙන් නොපිච්චිනවා කියන එකක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්කා පෙරලෙන දේ ඇතුළේ නොපිරළී ඉන්න මේ අය උත්සාහවත් වෙන්නේ. පිච්චෙන දේ ඇතුළේ නොපිච්චින්ද හැට මෙහට පයින්නේ. අනේ මේ අයට නොපිච්චෙන තැනකට යන පාර කියන්න ඕනේ. නොපිච්චෙන තැනකට අරන් යන්න ඕනේ. නොපෙරළෙන තැනකට අරගෙන යන්න ඕනේ කියලා අනුකම්පාවෙන් පහළ වුණා. පහළ වෙලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට අයිති නැති, ලෝකයට හසු නොවන දහමක් අවබෝධ කරගත්තා. එකයි මම මතක් කළේ ලෝකයට අයිති නැහැ කියලා කිව්වේ. මේ අපි තව පැත්තෙන් ගත්ත ලෝකෙ කියලා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින මේ හතර ඉරියව්ව, ඔය ටික තමයි අපේ මනස. මේ ලෝකෙ. එහෙම නැත්නම් දොළොස් ආයතනය, අටලොස් ධාතුව. මෙන්න මේ ටික තමයි ලෝකෙ. මෙන්න මේ ලෝකයට අයිති නැති, ලෝකයට හමු නොවන දහමක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ඒකට ලෝකෝත්තරයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ නමක් වටින්නෙත් මෙන්න මේ කාරණාව නිසායි. ලෝකේ ඉන්න කෙනෙකුට කිසිම දවසක ලෝකෙන් ඊතර දෙයක් තේන්න බෑ. තෙවුනොත් තමයි පුදුමේ. හීනෙන්දු නොබියවිරු නිවන කියලා කියන්නේ අපි හීනයක් දකිනවා නම් ඒ හීනෙද දකින්නේ මේ ස්පර්ශ ආයතන හයේ අද්දකින. එතකොට එයින් තොර පැවැත්මක් තෝරගන්න බෑ. එයින් තොර පැවැත්මක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒකට තමයි යථා භූත ඥාන දර්ශනය කියලා කිව්වේ. තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් මේ ලෝකයේ තුල සංකත ධාතුව තුල පවතින ඇත්තක් තියෙනවා, යථා භූත ස්වභාවයක් තියෙනවා. මොකද්ද ඇත්ත, මොකද්ද යථා භූත ස්වභාවය? මේ හේතුඵල ධර්ම හරහා, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම හරහා අවබෝධ වුණා. අතීත ස්කන්ධය නිරුද්ධයි, අනාගත ස්කන්ධය පැමිණෙලා නැහැ, වර්තමාන ධර්මයක් තියෙනවා නම් හටගෙන නැති වෙනවා කියන එක දැක්ක ඇත්ත. ඔක තමයි ඇත්ත. බුදුහාමුදුරුවෝ පහළ වුණත් නැතත් අතීතය කියන එක නිරුද්ධ වෙලාම අපි දැක්ක නොදැක්ක වෙන්න පුළුවන්, අපිට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ලෝකෙට අයිති සිද්ධියක් නෙමෙයි මේ පෙන්වන්නේ. අනාගතය කියන එක ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න, ඔය නුවණ බුදුරජාන් වහන්සේට ආවේ ධම්මටිති ඥානෙ නිසා. ධම්මටිති ඥානෙ කියලා කියන්නේ ඒවන් ධම්මතා, ධම්ම නියාමතා, ධම්මටිතිතා. මෙසේ වූ ධර්මතාවයක්, ධර්ම නියාමතාවයක්, ධර්මටිතියක් කියලා එකක් තියෙනවා. රූප, වේදනා, සංඤා, සංකර, විඥාන, ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය ඇත්ත ඇති ඇති පවතින ස්වභාවයක් තහා එහි ප්‍රත්‍ය ප්‍රත්‍ය සම්පන්න බව, හේතුවත් හේතු නිසා හටගන්න ඵලයක්. ඔන්න ඔය ටික හරහයි මේ ඇත්ත දැක්කේ. හේතුඵල ධහම බලන්ඩ උනේ, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන්ඩ උනේ, බැලුවේ ඔය නුවණ ගන්න. බුදුරජාණන් වහන්සේ ඔතෙන්ට ගියා, දැක්කා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙම තියෙනවා කියන තැනක මනස ඇතුවේ ඉපදිලා, එබඳු මනසක ජීවත් වෙලා කිසිම කෙනෙකුගේ උපකාරයක් අත්දැකීමක් නැතුවම එයින් ඔබට ගියා, හොයාගත්තා. හොයාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සත්‍ය අවබෝධ කරගන්න කියලා. දැන් දැක්ක ලෝකයට හම්බ නොවන සත්‍යයක්, ඇත්තක්. සත්‍ය කියලා කියන්නේ ඇත්ත. අතීත ධර්මය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ, වර්තමානය හටගෙන නැති වෙනවා කියන දේ විතරයි තියෙන්නේ. ඒක ඇත්තක්. ඔය ඇත්ත ඇති හැටියෙම අවබෝධ කරගන්න කියලා කිව්වා අපිට. කාටද? අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා කියන මනස තියෙන කෙනාටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙම මනස තියෙන තැනටයි ස්පර්ශ ආයතන හය තියෙනවා කියන කාරණාව යෙදෙන්නේ. පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියන කාරණාව යෙදෙන්නේ. එතකොට මෙන්න මේ තැනට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අංකට කිව්ව සත්‍ය අවබෝධ කරගන්න කියලා. එතකොට හොඳට බලන්න ඕනේ, සත්‍ය අවබෝධ කරගන්න කියලා කියන්නේ සත්‍ය තුල මනස නැති කෙනාටයි. අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයක්ම ඇති බවට හම්බෙන අපේ මනසටයි කිව්වේ සත්‍ය අවබෝධ කරගන්න. අතීතය නිරුද්ධ වෙච්ච බව සාත් කරගන්න, අනාගතය හට නොගත් බව සාත් කරගන්න, වර්තමානයේ උපදින දේ නැති වෙන බව සාත් කරගන්න කිව්වා. එතකොට වර්තමානික උපදින දේ සාක් කරගන්න නම් උපදින දේ සාක් කරනවා කියලා කියන්නේ අපිට වෙනවා අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලෙම ඇති බවට හම්බෙන මනස තුලින් මිදෙන්න. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ දැන් අද අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ සත්‍ය වෙලා නැහැ. අපිට ඇත්ත බොරුව වෙලා බොරුව ඇත්ත වෙලා තියෙනවා. බුදුහාමුදුරුව අතීත නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ කියලා දේශනා කරනවා. ඒ වුණාට අපිට ඒක ඇත්ත නෙමෙයි. අපිට තියෙන්නේ අපේ ගෙවල් දරවල් තියෙනවා, ඉඩකඩම් තියෙනවා, වත්ති අහවල් ගහ තියෙනවා, අහවල් තැන අහවල් දේ තියෙනවා කියලා දැකපු අහපු දේවල් තියෙනවා ඉන්නවා කියන තැනකයි මනස තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතයේ නිරුද්ධ වෙලා කියලා. එතකොට අතීතයේ නිරුද්ධ වෙච්ච බව ඇත්තයි නම් අපිට අද අපි ඉන්න ටික වැරදි කියන එක කියන්න වෙනවා. අපි ඉන්න ටික හරිනම් බුදුහාමුදුරෝ දේශනා කරපු අර ටික වැරදි කියලා කියන්න වෙනවා. එතකොට මෙතනදි තමයි ශ්‍රද්ධාව කියන එක ඕනේ. ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ ටික ඉතිපිසෝ භගවාරහන් කියනකොට කඳුළු වැක්කිරි වැක්කිරි අඬන එක එහෙම නෙමෙයි. එහෙම තියෙනවා නම් ඒක ශ්‍රද්ධාවක් තමයි. නමුත් මෙතනදී ධම්මානුසාරී ශ්‍රද්ධානුසාරී කියන තැනට හොපත් වෙන්නේ එයා බුදුරජාණන් තමන්ගේ මනසේ මෙච්චර ඇති බවටම එළඹ සිටිද්දිත් එයා විශ්වාස කරන බුදුහාමරගේ වචනය දැකපු දේවල් තියෙනවා කියලා මෙච්චර මනසෙ තිබුණත් දකින්න දේවල් තියෙනවා කියලා මනසෙ තිබුණත් මේ මොනවා හරි දෙයකින් කොතනකින් හරි මටම වැරදිලා තමයි අපිටම වැරදිලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේම තමයි ඇත්ත කියලා දකිනවා. ඊට පස්සේ මේ ඇත්ත අවබෝධ වුණාමයි තේරුනේ එහෙනම් ප්‍රපංච කියලා කියන්නේ ආශ්‍රව කියලා කියන්නේ කෙලෙස් කියලා කියන්නේ වෙන මොකකටවත් නෙමෙයි. නිරුද්ධ වෙච්චදී ඇති බවට උපද්දන ගති ටික තමයි. යම් කෙලෙසයක් තියෙනවා නම් ඒ කෙලෙසේ ස්වභාවය තමයි නිරුද්ධ වෙච්ච බව නොපෙන්න ඇති බවම පෙන්නවා. ඊට පස්සේ ඒ කෙලෙස් නැති කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සීල සමාධි ප්‍රඥා කියලා ප්‍රතිපදාවක්. ඊට පස්සේ අපි ඒක ටිකක් තේරුම් කරගන්න ඕනේ. දැන් අර සත්‍ය ඥානයේ පිහිටියට පස්සේ සත්‍ය ඥානය තමයි අතීත නිරුද්ධ වෙලා අනාගත ඉපදෙලා නැ වර්තමානයේ හටගෙන තියෙනවා. ওই සත්‍ය ඥානේ ඕක තමයි සත්‍යානුලෝමික ඥානය කියන්නේ. ඊට පස්සේ සත්‍යානුලෝමික ඥාන පහළ වුණාම ඉබේමයි මාර්ග ඥානය පහළ වෙන්නේ. එහෙනම් මේ අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලෙම හම්බෙන අපේ මනස නේද දුක කියන තැනට එනවා අපේ මනස. එතකොට දැන් සත්‍ය ඥානෙ පිහිටියට පස්සේ අපිට එනවා කෘත්‍ය ඥානෙ. කෘත්‍ය ඥානෙ මොකද්ද? දැන් සත්‍ය ඥානෙදී අපිට හම්බ වෙන්නේ අතීත ධර්මයේ නිරුද්ධ වෙලා අනාගත ධර්මයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා නම් මේ තුන් කාලයේම ඇති බවට හම්බෙන මනස නේද මේ දුක. ඔන්න දුක ගැන අපිට නුවණ එනවා. දුකට හේතුව තණ්හාව. දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච බව නිරෝධ බව පෙන්වන්නේ නැතුව ඇති බවටම අපේ මනස තුල නැවත නැවත පෙන්වන්නේ මේ තණ්හාවෙන් අපි අරමුණු ගන්න නිසායි. දරුවා ගැන බලන්โดෝනේ, ගේ ගැන බලන්โดෝනේ, අර දේ හිතන්โดෝනේ, මේ දේ හිතන්โดෝනේ කිය කිය නැවත 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 අපි අරමුණු උපද්දන්න අතීතේ නෝපුදුන බව අනාගතේ නිරුද්ධ වෙච්ච බව එතන ඌනතාවයක් පෙන්වන්නේ නැහැ, අඩුවක් පෙන්වන්නේ නැහැ. මේ තණ්හාවෙන් කරන කෘත්‍ය ටික තමයි දුක ඇති වෙන මට්ටම පවත්වන අපිට. තුන් කාලයක් ඇති බව කියන මට්ටම තුල නිසායි දුක එන්නේ. ඒ දුක පවත්වන්නේ අපි තණ්හාවෙන්. මම මේ කියන ටික තේරෙනවද නැහැ මහත්තයා?
තේරෙනවා.
ඒ කියන්නේ දැන් අපි කිව්වොත් මහත්තයා අතීතයේ නිරුද්ධ වෙලා තමයි, නමුත් ඇති බවට එක අරමුණක් ඇති වෙලා ඒක ඉවර වුණොත් ආයෙත් හිටින්න කපේ මනස තියෙනවනේ. නමුත් එහෙම කියන්න නොදී තියෙනවා ඉන්නවා කියන තැනකින් නැවත නැවත මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ, ඒ තියෙන දේ මෙතනින් තියන්න ඕනේ, අර දේ අතනින් තියන්න ඕනේ, අර බිත්ති අර කෙල්ලන්න ඕනේ කියන එකකින් එක එකකින් එක එකකින් එක හිතේ උපද්ද 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 මේ ශුන්්‍යත බව පේන්න නොදී තුන් කාලයක ඇති නිරෝධ ස්වභාවය පෙන්වන්නට නොදී අපේ මනස තුල තුන් කාලයක්ම ඇති බව රඳවලා තියෙන්නේ තණ්හාවේ තියෙන ප්‍රති ටිකේ. ඒ කියන්නේ තණ්හාව නිසායි අපිට හිතෙන්නේ මේ දුක කියලා. අපිට හිතෙන්නේ දරුවා. එහෙනම් දරුවට මෙහෙම කරන්න ඕනේ, දරුවා මෙහෙම උගන්වන්න ඕනේ, ගෙදර ආ ගෙදර මේ ටික ප්ලේන් කරන්න ඕනේ, මේ ටික හදන්න ඕනේ, මේ මල් ටික හදන්න ඕනේ කිය කිය තැනින් තමයි අපි හිතන්නේ. එහෙම හිතනකොට හිතනකොට කරනකොට කියනකොට පිරීලා තියෙන ආපහු අර ටිකම. ඊට පස්සේ එයා දන්න දුකට හේතුව තණ්හාව, මේ අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලයක් ඇති බව රඳවලා ජරා මරණ දුක ලැබෙනවා නම් මේ දුක, ඒ දුක පවත්වලා තියෙන්නේ ඒ දුකට හේතුව තණ්හාවයි. දැන් ඔක දකින්න එපා, මරණයෙන් පස්සේ සිද්ධියක් මේ චතුරාර්ය සත්‍ය. මේ දැන් අපේ ජීවිතෙන් දකින්න උනේ දෙයක්. අපි හිතාගන්නේ දැන් මේ තියෙන තණ්හාව නිසා මරණයෙන් පස්සේ දුක නැති වෙනවා කියලා, මේ දුක ඇති වෙනවා කියලා. නැහැ, මරණයෙන් පස්සේ නෙමෙයි ඕක එක්ෂණික දකින. දැන් තණ්හාව නිසායි තව ටිකකින් ආයෙත් මේ තුන් කාලෙම තියෙන බව පේන්නේ. ඒක දුක නිසායි තණ්හාව, තුන් කාලෙම තියෙන බව නිසායි ආ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා කැමැත්තෙන් අපි තව අරමුණු ගන්න. අරමුණු මෙහෙම ගන්න නිසායි තුන් කාලෙම අපිට පේන්නේ. එතකොට දුක නිසා තණ්හාව, තණ්හාව නිසා අපහු දුක කියන කාරණාව අපිට ලැබෙන්නේ. මෙන්න මේ විදිහට දැක්කම එයා දුක දකිනවා. ඊට පස්සේ තණ්හාව නැති වුණොත් දුක නැහැ. තණ්හාව කියන්නේ අරම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා සිතුවිලි උපද්දන ස්වභාවය බැරි වෙලා නැති වුණොත් අපිට මනස තුල අරමුණු උපදින ගතිය එහෙම නැති වුණොත් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතය ඉපදින වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනක මනස තියේ ඉබේම. ඒක තණ්හාව, තණ්හා නිරෝධයමයි නිවන. දුක්ඛ නිරෝධය. තුන් කාලේ හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒ බව දකින මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එක අපි බලමු විස්තර කරලා. මේ සීල සමාධි සීලයක පිටලා සමාධි වඩමින් මේ නුවණින් ඇත්ත බලන්ට ඕනේ මෙන්න මේ ටිකටයි මාර්ගය කියන්නේ කියලා අපිට හම්බ වෙනවා. පංච උපාදානස්කන්ධයේ දුකක්, දුකට හේතුව තණ්හාව. එතකොට තණ්හාවගේ නැති බව නිරෝධය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ දුක නැති කරන මඟ කියන ටික අපිට හම්බ වෙනවා. මේ ටිකට කියන සත්‍ය ඥානය කියලා. මොකද හොඳට ආපහු පටලගන්න ගන්නේ සත්‍ය ඥානය කියලා අපිට හම්බ වෙලා තියෙන්නේ අර තණ්හා නිරෝධය. ඒ කියන්නේ තණ්හාවෙන් අරමුණු උපදින ගතිය නැති වුණා නම් අතීතයේ නිරුද්ධ වෙච්ච, අනාගතයේ ඉපදුණු නැති, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනකයි අපේ මනස ඉතුරු වෙන්නේ. නිරෝධය කියලා හම්බෙන්නේ ඔච්චර. එතකොට මෙන්න මෙතනට ආවහම තමයි අපිට හම්බෙන්නේ කෘත්‍ය ඥානයක්. එහෙනම් දුක පිරිසිඳ දකින්න ඕනේ, දැක්ක යුත්තක්, සමුදය ප්‍රහාණය කළ යුත්තක්, නිරෝධය සාත් කළ යුත්තක්, මග වැඩි යුත්තක් කියලා ඒ ටික කරන්න නෝන. එතකොට දුකේ අපි පිරිසිඳ දකින්නේ මොකද්ද? මේ රූප, මේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා නෙමෙයි. අපි කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහයි දුක්ඛ සත්‍ය භූතයි තතයි අවිතතයි අනඤ්‍යතයි. බොහෝතයි සැබෑ ස්වභාවයෙන් යුක්තයි. තතයි සත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අවිතතයි අන්‍ය ස්වභාවයෙන් යුක්ත වෙන්නේ නැහැ. වෙනස් ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. දුක මොකද්ද? බොහෝතයි තතයි අවිතතයි අනන්‍ය තතයි. දුකේ දුක්ඛාර්ථය පංච උපාදානස්කන්ධයේ දුකයි කියන එක වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය ගැන නෙමෙයි මේ කියන්නේ. පංච උපාදානස්කන්ධයේ දුකයි කියන එක බොහෝතයි තතයි අවිතතයි. සමුදය සත්‍ය බොහෝතයි තතයි කියන්නේ මේ හේතුව නිසා දුක ඇති වෙනවා කියන ස්වභාවය බොහෝතයි තතයි අවිතතයි. මේ තණ්හාව වෙනස් කරන්න බෑ. තණ්හාව ඇත්තයි වෙනස් විදියක පෙනී හිටින්නෑ කියන එක නෙමෙයි කියන්නේ. මේ සමුදය අර්ථය මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන ස්වභාවය වෙනස් වෙන්නේ. නිරෝධ සත්‍ය භූතයි තතයි අවිතතයි. මේ තණ්හාව නැතිවීමෙන් දුක නැති වෙනවා කියන ස්වභාවය භූතයි තතයි. මාර්ගය මේ මාර්ගයෙන් ගිහිල්ලා මේ දුක නැති කරන්න පුළුවන් කියන කාරණාව භූතයි තතයි අවිතතයි. මෙන්න මේ ටික තේරුම් ගන්නවා අපි. ඒ තේරුම් ගත්තට පස්සේ තමයි අපිට හම්බ වෙන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක් හැටියට දකින්න ඕනේ. එහෙම දැකපු දවසටයි තණ්හාව නැති වෙන්නේ. දැන් අපි මතක් කළා අද අපිට පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට පේන්නේ නැහැ. තුන් කාලයේ අනුගිය මනස දුකක් හැටියට පංච උපාදානස්කන්ධයක් හැටියට පේන්නේ. දරුවෙක් ගැන හිතනවා, ගෙයක් ගැන හිතනවා, දේපොළ වස්තුව ගැන හිතනවා කියන මට්ටමක් තියෙන හින්දායි නැවත නැවත හිතන්නේ අපි. ඒ හින්දායි මේ මනස ආවරණය වෙලා හිතුවිලිවලින් පවතින්නේ. එතකොට දැන් ප්‍රඥාව කියලා කියන්නේ, ප්‍රඥාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා බලනවා. ඒකියේ අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලයේම තියෙන මනසක ඇතුව අපිට අරමුණු පහළ වෙනවා නම් මේ මට්ටම දුකක් හැටියට දකින්න ඕනේ අපි. අපි කියමු අපිට මෙතන සත්‍ය ඥානෙ තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් අතීතේ නිරුද්ධ වෙලා කියලා, අතීතේ නිරුද්ධ වෙලා කියලා. නමුත් අපිට ඇති බවට එළඹ සිටිනවා නම්, අපිට ඇති බවට එළඹ සිටිනවා නම් කෙලින්ම අපි දන්නවා අතීතේ නිරුද්ධ වෙලා නම් ඇති බවට හම්බ වෙනව නම් හම්බ වෙන මේ ටික මනෝමමයි නේද? අපේ යම් ඥාතිවරයෙක් මැරිලා මැරුණොත් එහෙම කෙනෙක් දැන් නැහනේ. අපිට සිහි කළොත් අපි සිහි කරන එක අපේ මනස පිළිබඳ වූවක්ම මිසක එහෙම සිහි කරන කෙනෙක් බාහිර නැහැ. ඒ වගේ අතීතේ නිරුද්ධ වෙලා නම් අපි ඇති බවට සිහි කරන මේ ඔක්කොම මනෝයි, අතීත අනාගත දෙක හැම වෙලාවෙම ඇසුරු වෙන්නේ මනෝවිඤ්ඤාණ සම්පස්ය හරහා විතරයි. අපිට දැන් සිහිය තියෙන්න ඕනේ මේ නිරුද්ධ වෙච්ච දේ ඇති බවට, නොහටගත් දේද ඇති බවට පහළ වෙන මේ ටිකයි වර්තමානික තියෙනවා ඉන්නවා කියන මානසික මට්ටමකින් පහළ වෙන මේ ටිකයි අපිට දුක. මෙන්න මේ ටිකයි අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක් හැටියට බලන්න ඕනේ. කොහොමද එහෙම කරන්නේ? අපි සිහි කළොත් ගෙදර කියලා, දැන් අපි දන්නවා අපිට අපි ගෙදර කියලා සිහි කරු බව නොපෙන්න, බාහිර එහෙම දෙයක් තියෙනවා කියන මට්ටමකින් පෙන්වන්නේ. මෙයා දන්නවා අතීතයේ නිරුද්ධ වෙලා නම් මේ පහළ වෙන එක මනෝයි. නමුත් මේ ගතිය නොපෙන්න ගෙදර තියෙනවා කියලා මේ පෙන්නන මට්ටම දකිනවා අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක් හැටියට. ඇයි මේ ගෙදර තියෙනවා කියලා මේ උපද්දන නිමිත්ත විඥානයේ පිහිටියොත් අපිට අනිත්‍ය වෙන දෙයක්මයි උරුම වෙන්නේ. මේ වගේ මට්ටමේ නිමිත්තක් නිසා අපහ ප්‍රතිසන්දි ගත්තොත් අපහ මහලු බව මහලු වෙන රූපයක්මයි හම්බ වෙන්නේ. ලෙඩ වෙන රූපයක්මයි හම්බ වෙන්නේ. හොරි කුෂ්ඨ දද සැරවෙදි හැදෙන එකක්මයි හම්බ වෙන්නේ. කඩු පහරවල් කිනිසු පහරවල් වදින රූපයක්මයි හම්බ වෙන්නේ. එහෙනම් මේ අරමුණකට කියන්න සුදුසු අරමුණක් පහළ වුණා නෙමෙයි, මේ අරමුණක් තියෙනව නෙමෙයි. මේක අනිත්‍ය දෙයක් උපන්නා, රෝගයක් උපන්නා, හුලක් උපන්නා, ගඩක් උපන්නා, පළුදියන දෙයක් උපන්නා, බිඳෙන දෙයක් උපන්නා. මොකද මේ දේ එහෙම නොවෙන්න පුළුවන්. අපි දරුවා කියලා ගෙදර කියලා සිහි කරන අරමුණ, ඔය අරමුණේ විඥානයේ පිහිටියොත් මෙහෙම තැනකින් අපි මිදිලා නැහැ. මතය මිදිලා නැහැ. එතකොට ඒ නිසයි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් හැටියට දකින්න ඕනේ. ඒ කියන්නේ යම්ම උපදින අරමුණක් තියෙනවා නම් Taman තුල හොඳට බලන්ද අතීතේ නිරුද්ධ වෙලා කියනකොට මහත්ය, ඔබතුමන්ලා දැන් ඔතන ගෙදර ඉඳගෙන ඔතන ඉන්න වෙලාවට ඔය ඇහැට පේන දේ විතරයි වර්තමානයේ. ඒක මෙහා එකදු අඩකීමක්වත් තියෙනවා ඉන්නවා කියලා අහුවෙන්න බෑ. අනිමිත්ත බවක්මයි අහුවෙන්න ඕනේ. අනිමිත්ත බවක් අහු නොවි අතන ගෙදර ආරදේ තියෙනවා, මේ දේ තියෙනවා කියලා සිහි කරන්න පුළුවන් බවක් තියෙනවා නම් ඔන්න ඔය ටිකමයි මනසේ පහළ වෙන විතර්ක, ඔය ටිකමයි ප්‍රපංච. එතකොට නමුත් දැන් අපිට මනසේ පහළ වෙන විතර්ක විතර්ක කියලා පෙන්වන්නේ, ගෙදර කියලා, දරුවා කියලා අපි සිහි කරනකොට මේක තමා තුළම පහළ වෙනවා. බාහිර මෙහෙම දෙයක් නැහැ, බාහිර ධර්මයේ නිරුද්ධ වෙලා කියන මේ ඉන්ද්‍රිය අපේ බලවත් නැහැ. බලවත් වෙලා තියෙන්නේ මෙතන ආශ්‍රව ටික. කෙලෙස් නෑ, එහෙම කෙනෙක් ඉන්නවමයි, අපි සිහි කරන කෙනා ඉන්නවමයි, තියෙනවමයි කියන හැඟීමමයි මේකේ බලවත්. පංච උපාද උපදින උපදින අරමුණක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බැලිය යුතුයි. ඔක තමයි ඇත්ත. නමුත් බලන්නේ කොහොමද? පහළ වෙනකොටම දරුවා ඉන්නවා, ගෙදර තියෙනවා, මේ වත්ත තියෙනවා කියන තැනකින්ම නම් පහළ වෙන්නේ. උපදින අරමුණට අපි තුල පහළ වෙන විතර්කයක් මේක අනිත්‍ය දෙයක්, දුක් දෙයක් කියලා බලා ගන්න ඕනේ. ඕකයි ප්‍රඥාව. නමුත් ඕක බලන්නේ කොහොමද? අපි පහළ වෙන අරමුණ පහළ වෙන්නෙම දරුවා ඉන්නවා කියන තැනකින්න. පහළ වෙන අරමුණ පහළ වෙන්නෙම ගෙදර කියන තැනකින්න. මොකද ගෙදර තියෙනවා, දරුවා ඉන්නවා කියන තැනකින් පහළ වෙනකොට තමා තුලයි හටගන්නේ. අතීතේ නිරුද්ධ වෙලා මේක විතර්කයක් නේ, මේක අනිත්‍ය දෙයක් නේ කියන නුවණ එතන නැහැ. එහෙම නුවණ තියෙනවා නම් දරුවා ඉන්නවා, ගෙදර තියෙනවා කියලා ඇති බවින් හම්බ වෙන්නේ නැහැ. නමුත් දැන් අපි ගාව ඉන්ද්‍රිය වැඩිලා නැති නිසා, ඉන්ද්‍රිය කියලා කියන්නේ සත්‍ය මුහු කරලා නැහැ. අතීත නිරුද්ධ වෙච්ච බව, මේ උපදින්නේ නිරුද්ධ වෙච්චදී ඇති බවට අරගෙන උපදින දේ මනස පිළිබඳ වූවක්මයි විතර්කයක්මයි කියලා බලා ගන්න පුළුවන් ගතිය අපි තුල නැහැ. තියෙනවා ඉන්නවා කියන ගති ටිකකින්ම විතරයි අපිට අරමුණක් පහළ වෙන්නේ. අන්න ඒ වගේ ඒ ස්වභාවයේ හින්දා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව පෙන්නලා ස්කන්ධයන්ගේ උදේවැය නැමෙන්නේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් හැටියට බලන්න කියලා පෙන්නලා පෙන්වට ඒක බලාගන්න බැරි හින්දා ඊට පස්සේ පෙන්වුවා ඕක බලාගන්න ওই නුවණට උපකාර පිණිස සමාධිය වඩන්න කියලා. මේ සමාධියෙන් තමයි කරන්නේ දරුවෙක් ඉන්නවමයි, ගෙදර තියෙනවමයි, එහෙම දෙයක් තියෙනවමයි කියන ගර මේ බර ගති අඩු කරනවා. අනිත්‍ය දෙයක් හරි මේක දුක් දෙයක් හරි කියලා උපදින අරමුණ බලාගන්න ඉඩ තිබුණොත් එපා බලන්නේ. පහළ වෙනවනම් බරට එහෙම කෙනෙක් ඉන්නවා තියෙනවා කියන තැනකින්ම අපිට ඒක බලනවා කියන එකක් බෑ. ඒ හින්දා දැන් ප්‍රඥාව ඇත්ත තමයි උපදින උපදින අරමුණු අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලන්න ඕනේ. නමුත් ඒ බලන්න දැන් අද බෑ. මොකද ඊට වඩා නීවරණ ධර්ම බලවත් ආශ්‍රව බලවත් නෑ. එහෙමයි ඉන්නවමයි එහෙමයි තියෙනවමයි කියන තැනකින්මයි අරමුණු පහළ වෙන්නේ. දැන් දන්නවා සත්‍ය ඥානේ තියෙන හින්දා මෙහෙම පහළ වෙන දේ ඇත්තක් වෙන්න බෑ කියලා. නමුත් ඒ වුණාට අපිට ඇත්තක් වෙලාද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රඥාවට උපකාර පිණිස මහණෙනි එහෙනම් ආවරණීය ධර්ම දුරු කරන්න නැත්තම් මේ හිත සමාධි කරන්න කියලා. හිත සමාධි කරන්න ගියාම ඒ කියන්නේ හිත සමාධි කළොත් ඒ සමාධියක තියෙන සමාධිගත මනසක තියෙන කෘත්‍ය ටික තමයි තමා තුළ උපදිනදී තමා තුළ උපන්නා නිරුද්ධ වෙච්චදී නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්චදී ඇති බවට පහළ වෙන්නේ විතර්කයක්. මේ ස්වභාවයයි දුක කියන එක පෙන්වන්න බලාගන්න හිතන්න ඉඩ තියෙනවා, ඉඩ ආරම්භ වෙනවා මේ සමාධිය. ඒ සමාධිගත මනසක් නැති නිසායි අද අපිට මේ තරම් බරටම මේ ලෝකේ අහුවෙන්නේ. මෙහෙම තියෙනවමයි කියන තැනකින් නිකන් පය ගහලා වගේ කියන තැනකින් අහුවෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ සමාධිය ඇති කරගන්න පෙන්වනවා. දැන් ඔන්න ප්‍රඥාව පෙන්වලා ඔරොත්තු දෙන්න. දැන් මම කිව්වොත් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ පිටින් වර්තමානයේ හටගන්නේ නැති වෙනවා. ඕකයි ඇත්ත. එහෙනම් තුන් කාලෙම ඇති බවට හම්බෙන ඔක්කොම විතර්ක හිතුවිලි කියලා කිව්වොත් ඕගලන්ට පේන්නේ නැහැ. නෑ, ඇයි අපිට දරුවෝ ගෙවල් දරුවල් නැද්ද කියන තැනකින් තමයි මනුස්සයෙක්ම සිටින්නේ. එතන මේ ප්‍රඥාවෙන්දී දුබලයි කියන එක ආශ්‍රය බලවත් කියන එක කියන්නේ. ඔය මට්ටමේ ඉඳගෙන නෑ නෑ අනිත්‍යයි මේක විතර්කයක් නේ කියලා බලන්න ඉස්සෙල්ල පහළ වෙන්නම තියනවා කියන තැනක. එහෙනම් ප්‍රඥාවෙන් කියන තැනට තාම ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ අපිට. දැන් ඊට පොඩ්ඩක් පහත තැනට එහෙනම් බහින්න වෙනවා. මෙහෙම බලන්න මෙහෙම පේන තැනකට ඉඩ හදා ගන්නවා දැන් අපි සමාධියෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි, ඒකායන වයන් වික්කේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි ඥාය සද්ධිකමයි නිබ්බනත් පටිකේ යග්ගං චත්තාරු සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානයේ පෙන්වේ පිරිසිදු බව ඇති වෙන්නත් දුක් දෝමනස් නැති කරන්ත ශෝක පරිද්දයන්ගේ ඉක්මවන්ත නිවන සාත් කරන්ත මේ එකම මගයි කිය සිහිය පිහිටවන එක. මොකද දැන් සමාධිය කියන එක ගන්න අපිට තියෙන්නේ වෙන මුකුත් කලන්නේ වායාම සති කියන කාරණාවයි. වෑයම තියෙන්න ඕනේ අපිට මොකද සිහියට. සිහිය තුල අපි වාසය කරන්ඩයි මේ කෙලෙස් බර අඩු වෙන්නේ. සිහිය කියනකොට මම කලිනුත් මතක් කළා, මම අද තව ටිකක් මතක් කරන්නම්. අපි මේ කාරණාව තේරුම් අරගෙන ඉන්නවා ටිකක් වැරදි. ගොඩක් දෙනෙක් සිහිය කියනකොට අපිට මේ සිහියෙන් හැම දෙයක්ම කරනවා කියන තැනට එන්න නම් සිහිය කියන එක පිහිටුවා ගන්න ඕනේ අපි හොඳට. සිහිය කියන එක මොකද්ද? සිහියක් සිහි කරන බවක් සිහි කරන ගතියක් තියෙනවනේ, මේකයි සිහිය කියන්නේ. ඒ සිහිය අපිට පිහිටලා තියෙන්න ඕනේ. කොහෙද? පෙන්නනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මම එදත් මතක් කළා විභංග ප්‍රකරණේ තියෙනවා පරිමුඛං කියලා කියන්නේ මොකද්ද? නාසිකග්ගේ වා මුඛ නිමිත්තේ, නාසයේ හෝ මුඛ නිමිත්තේ. අයං සති උපට්ඨිතෝති සුපට්ඨිත. මේ සිහිය එළඹ සිටියේ වේවි, මනාව එළඹ සිටියේ වේවි. ඔන්න දැන් සිහිය තබා ගන්නේ මොකටද? තබා ගන්නව කොහෙද? නාසිකාග්‍රේව මුඛ නිමෙත්තේ. ඒ කියන්නේ මේ ආනාපාන සතියේ විතරක් එහෙම නෙමෙයි. හැම කමඨහනක්ම වඩනකොට මේ සිහිය පිහිටුවා ගන්න ඕනේ. එතකොට සිහිය තබාගෙන කමඨහනක් අපි වඩන්නේ මොකටද? මේ සිහිය පිහිටුවා ගන්න. දැන් අපිට ඕනේ මේ එක තැනක ඉන්නකොට නෙමෙයි කෙලෙස් ඇති වෙන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින මේ ඉරියව් පවත්වනකොට ලෝකෙට සම්බන්ධ වෙනකොටයි කෙලෙස් ඇති වෙන්නේ. එහෙනම් සිහිය තියෙන්නේ සිහියෙන් ඉන්න ඕනේ කොයි වෙලාවටද? ගෙදර දොරේ වැඩ කෙරුවත් බාහිරයකට ගියත් හැම වෙලාවෙම සිහියෙන් ඉන්න ඕනේ. අර සති නිමිත්ත තුල සිහිය තබාගෙන ඒ සිහිය අත්දැකීමෙන්ම යමක් කරන්න ඕනේ. හොඳයි, හැම වැඩක්ම සිහියෙන්ම කරන්න බැරි නම් දැන් අපිට කිව්වට හැම දෙයක්ම සිහියෙන් කරන්න බෑ අපිට. අතහැරෙනවා. එහෙනම් දැන් යා උපමාව උපායක් කරනවා. වැඩ කටයුතු අඩු වෙලාවට පැය කාලක් හරි භාගයක් හරි එක තැනක ඉඳගෙන සති නිමිත්තේ හිත හුරු කරනවා. ඔය ආදාපි භාවනා කරනවා කියලා කරන එකේ අර්ථය ඕක. දැන් මේ පැය කාලක් හරි භාගයක් හරි සති නිමිත්තේ හිත තබාගෙන ආනාපාන සතිය වඩනකොට වෙන්නේ සති නිමිත්ත තුල හිත තියෙන ගතිය ටිකක් හුරු වෙනවා. හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය යම්ම කමඨහනක් තියෙනවා නම් මේ ටික සිහියට ආරක්ෂාවක්. හොඳට මතක තබා ගන්න ඕනේ. ඔය ටික සිහි කරන එක නෙමෙයි සිහිය කියන්නේ. මේ ටික සිහියට ආරක්ෂා. ඇයි? සති නිමිත්ත තුළ හිත තියාගෙන හිටියොත් අපි මේකට ආරක්ෂාවක් සැපයුවේ නැත්තම් ඉබේමයි දන්නේම නැතුව කාම ආදී විතර්කවලට තියෙනවා ඉන්නවා කියලා බාහිර අරමුණු වලට කඩාගෙන සති නිමිත්තෙන් අතහැරලා බාහිරයට අපි යන්නේ ඉබේමයි. ගෙදර දරුවෝ කියලා මොන හරි දෙයක් සිහිවත් වුණොත් හිතවිලි ගැල් යනවා මේ සති නිමිත්තෙන් අතහැරිලා. සති නිමිත්ත කඩාගෙන සති නිමිත්තෙන් අතහැරලා අහකට යන එකවලක් කණ්ඩායි සති නිමිත්ත තුල ඉඳගෙන බුදු ගුණ හෝ අසුබය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ ආනාපාන සතිය හෝ කියන කමඨහනකට හිත යොමු කරන්නේ. මේ ටිකෙන් සිහියට ආරක්ෂාවක් සැප වෙලා තියෙන්නේ දැන්. සති නිමිත්ත හිත තබාගෙන බුදු ගුණ වඩනකොට අපිට වෙන්නේ සති නිමිත්ත අතහැරලා හිත අහකට යන එක වළකිලා තියෙනවා. ඔන්න සිහියෙන්ම දැන් අපි සති නිමිත්ත තුල ඉඳගෙන බුදු ගුණ වඩනවා. අපි එතනින් නැගිට්ටට පස්සේ අර මෙනෙහි කරමු මානසිකාරී ඉවරයි. නමුත් ඔන්න දැන් චුට්ටක් හුරුවක් තියෙනවා මේ සති නිමිත්ත ඉඳගෙන වැඩ කටයුතු කරන්න. නමුත් තවත් බලවත් නැහැ. ගෙවල් දරවල අතු ගන්නකොට වළන් දෙන්න ටික හොදනකොට ආයෙ සිහිය අතහැරෙනවා. ඔන්න ආයෙත් පැත්තකට වෙලා ඉඳගෙන වැඩ කටයුතු කරමින් බැරි හින්දා එක තැනකට වෙලා ඉඳගෙන ඔන්න සති නිමිත්ත හිත තබාගෙන ආහෙත් බුදු ගුණ වඩනවා අපි. දැන් ඊයට වඩා ටිකක් හොඳට මේ සති නිමිත්ත හිත තියාගන්න පුළුවන්. ඔන්න ආයෙත් ඊට පස්සේ නැගිටට පස්සේ අර මානසිකාර ඉවරයි. නමුත් අර එකතැනක ඉන්නකොට කරපු හුරුව අත්දැකීමට අරගෙන ඒ තුල සිහිය තබාගෙන ඔන්න වැඩ කටයුතු කරන්න හොද වෙනවා. මෙහෙම කරනකොට නිතරම ගෙදර දොරේ සිහියම වැඩ කටයුතු කරන්න බැරි හින්දායි පැය කාලක් හරි භාගයක් හරි පැයක් හරි එක තැනක ඉඳගෙන හුරු කරන්නේ. අපි හිතන්නේ මේ නිවන් දකින්න භවනා කරනවා කියලා. අපි නිවන් දකින්න තමයි දැනගන්න ඕනේ නිවන් දකින්න භවනා කරන්නේ කොහොමද කියලා. එක තැනක ඉඳගෙන පැයක් පැය භාගයක් මේ සති නිමිත්තක හිත තබාගෙන මේ බුදු ගුණ අසුභය මරණය මේවා වඩනකොට වෙන්නේ සති නිමිත්ත පිහිටනවා හුරු වෙනවා වැඩෙනවා ටික ටික හැම කටයුත්තක්ම කරද්දි සිහියෙන්ම කරන්න පුළුවන් කියන தත්තෙට හැම කටයුත්තක්ම කරද්දි සිහියෙන්ම ඉන්න පුළුවන් කියන தත්ත්වය වර්ධනය වෙනකොට වෙන්නේ නීවරණ ධර්ම තමයි බලය අඩියලා තියෙන්නේ. දැන් අර කෙලෙස් වල අමු ගතිය නැහැ. අරමුණක් පහළ වෙනකොට ඒ කියන්නේ දැන් අරමුණක් පහළ වෙනකොට පය ගහලා තියෙනවා ඉන්නවා ඒක ඇත්තමයි කියන ගතිය අඩු වෙලා ටිකක්. මේ හිතේ මෙහෙම හැම තැනකදීම සිහියෙන් කටයුතු කරන්න පුළුවන් තැනට එනකොට සති නිමිත්ත තුල එනකොට ඉබේමයි දැන් ඒකාග්‍රතාවයක් ඇති වෙලා තියෙනවා. සමාධියක් ඇති වෙලා තියෙනවා. ඔන්න දැන් පුළුවන් එයාට මේ උපදින දේ විතර්කයක් නේද අතීතේ නිරුද්ධ වෙලා මේක තමා තුළම හටගෙන නැති වෙනව නේද මේක අනිත්‍ය දෙයක් නේද කියලා බලාගන්න දැන් ඉඩ තියෙනවා එයාට. මොකද දැන් අරමුණ පහළ වෙන්නේ නැහැ, පය ගහලා වෙනද වගේ නැහැ, එහෙම කෙනෙක් ඉන්නවා තියනවා කියන රල්ලු තැනකින් එන්නේ නැහැ හිත සමාධිගත වුණාම. මුලින් තමයි බෑ. ඊට පස්සේ අපි දැනගන්න මේ සමාධිය ඕනේ විදර්ශනාවට උපකාර වෙනස. මේ හිතේ සමාධි බව ඕනේ උනේම අපිට උපදින අරමුණ හිස් දෙයක් ශූන්‍ය දෙයක් තමාතුලයි හටගෙන නැති වෙන්නේ මේක අනිත්‍ය දෙයක් දුක් දෙයක් කියලා බලාගන්න බැරුව පෙන්වන්නේ නැතුව තියෙනවා ඉන්නවා එහෙමයි ඉන්නවමයි කියන තැනකින් අපිට අරමුණු පහළ වෙන්නේ. එහෙම පහළ වෙන මැද්දේ අර වගේ නුවණින් බලන්න බැරිකම හින්දායි එක් චුට්ටක් පහතට බහැලා ඒ වැරදි ගතිය තියෙනවා ඉන්නවා කියලා පෙනෙන ගතිය අඩු කරගන්නයි දැන් මේ සමාධිය ඕනේ උනේ. ඊට පස්සේ ඒ සමාධිය ගණ්ඩායි අපි සිහිය කියන එක හුරු කෙරුවේ. සිහිය කියන එක ඊට පස්සේ සිහිය කියන එක හැමතැනකදීම අල්ලගන්න අපහසු හින්දායි එක තැනක ඉඳලා ටික ටික හුරු කරන්න ගත්තේ. පැය කාලක් හරි ගෙදර වැඩ කටයුතු කළා ඉවර වෙලා ගෙදර වැඩ කටයුතු කරද්දී සිහියෙන් ඉන්න ඕනේ තාම. තාම අපි දුබලයි වැඩ කටයුතු කරද්දී සිහියෙන් ඉන්න බෑ. ඒ හින්දා මම මේ කියන්නේ ඔබතුමාලගේ ජීවිතෙන් දකින්න ඇත්තට මේ තැන් මෙහෙම වෙනවා නේද කියලා. වැඩ කටයුතු කරද්දී සිහියෙන් ඉන්න කියලා කිව්වට බෑ තාම. ඒ කියන්නේ සිහිය බලවත් නෑ, දුබලයි. ඒ හින්දා ඒ දුබල සිහිය බලවත් කරගන්නට දුබල ඉන්ද්‍රිය ප්‍රබල කරගන්නට තමයි එක තැනක ඉඳලා අපි කරන්නේ. එක තැනක ඉඳලා ටිකක් කළාම ඒක එතනින් ඉවර වෙන්න බෑ. අද අපි බුදු ගුණ වඩනවා. නැගිට්ටහම ආයෙත් පුරුදු මනසේ අපි ආපහු අමුමමු තැන රහිතපු ලෝකෙමයි. කිසිම වෙනසක් වෙලා නැහැ අපිට. පරණ විදිහටමයි අරමු. ඉතින් එහෙමනම් තේරුමක් නැහැ. ඒකයි භාවනා කරනවා කියනකොට මේ කරන්නේ මොකද්ද කියන එක තේරුම් කරගන්න ඕනේ. මේ සිහිය පිහිටුවා ගන්නයි සිහිය තබා ගන්නයි අපි මේ එක තැනක ඉඳගෙන යමක් කරනවා නම් කරන්නේ කියන අත්දැකීම නැතුව අපි හිතාගෙන භාවනා කරනවා කියලා කියන්නේ මේ බුදු ගුණ වඩනවා. බුදු ගුණ හිතන එක තමයි දැන් මේ භාවනාව. අසුබේ බලන එක තමයි මේ භාවනාව කියන්නේ. ඉතින් ඔහොම බලලා ඔහොම හිතලා ওই විතරක ටිකෙන් අපි කොහොමද නිවන් දකින්නේ? හොඳට ගන්න සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවීම වඩන්න පුළුවන් එකක්. අපි බුදු ගුණ හිතන ඉතිපිසෝ අරහන් සම්මා සම්බුද්ධ කියන හිතන එක නම් සතිපට්ඨාන. ඒක මොකද්ද වඩන්නේ? ආතෝමත ඒක ටික හිතන්න පුළුවන්. ආයෙත් හිතන්න පුළුවන්. ආයෙත් හිතන්න පුළුවන්. මම නැගිටිනකොට ඉවරයි මිසක. ඊගාට හෙට දවසේදීත් ඒ ටික මට පටන් ගන්න පුළුවන්. ඊට වඩා අරහං සම්මා සම්බුද්ධ ගුණ වැඩි මට වැඩිපුර දැනෙනවා වගේ කියලාද? එහෙම දැනෙන්නත් පුළුවන්. නමුත් ඒක නෙමෙයි. මේ සත්‍ය නිමිත්ත තුළ හිත තබාගෙන මම අද බුදු ගුණ වැඩුවත් පැය කාලක් ඔන්න නැගිට්ටා. පහුවදාට ඊට වඩා හොඳට හිත දුවන්නේ නැතුව සත්‍ය නිමිත්ත තුළ හිතාගෙන මේක වඩන්න පුළුවන්. ඊගාය දවසේදී වෙනකට වඩා හොඳට සත්‍ය නිමිත්ත තුළ හිත අහුවෙන ගතියක් තියෙනවා. අන්තිමට මට පුළුවන්කම තියෙනවා මේ හැම ඉරියව්වකම සියෙන් ඉන්න. ඔන්න ඔය තැනට ආවා. හරිද? හැම තැනකදීම ඉරියව්වෙන් සියෙන් ඉන්න ඕනේ. නමුත් සිහියෙන් ඉන්න බෑ හැම තැනකදීම. ඒ හින්දා අපිට ඕනේ වුණා එක තැනක ඉඳගෙන කරන්න. දැන් ආයේ මුලින් ඉඳන් ගන්න එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා කිව්වේ සති නිමිත්ත ටික ටික හරි හුරු කරන එක. එහෙම හුරු කළාම අපිට හුරු වෙනවා ගෙදර දොරේ විතරක් නෙමෙයි අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්දිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හෝති විචාර පස්සව කම් වෙන සම්පජානකාරී හෝති කියලා අන්තිමට ග්‍රතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ භාසිතේ තුන්මින් භාවයේ සම්පජානකාරී හෝති කියන තැනට එනකන් එන්න ඕනේ. දැන් ඉදිරියට යනකොටත් ආපහු වෙනකොටත් වටපිට බලනකොට සිහියෙන්ම කරන්න පුළුවන් කියන තැනකට එන්නයි ඕනේ. දැන් එහෙම හැම වෙලාවෙම බැරි හින්දායි එක තැනක ඉඳගෙන ඔන්න හුරු කරන්නේ. හුරු කළා මෙහෙම ටිකක් හුරු කරනවා මතක් කර කර වැඩ කටයුතු කරද්දී සති නිමිති හිත තබා ගන්න හදනවා. නමුත් අතහැරෙනවා. මොකද බලවත් නැති නිසා. ආපහු පැයක් හරි දෙකක් හරි පැය කාලක් හරි එක තැනක ඉඳගෙන මේ සති නිමිත්ත තුළට හොඳට අධ්‍යයනය කරනවා. උත්සාහවත් වෙනවා සති නිමිත්ත තුළ. මොකද දැන් හොඳට දන්නවා බුදු ගුණ වඩන්නේ මම සිහියට ආරක්ෂාවක් ඇතිද. සිහියයි ප්‍රධානම මෙතන. සිහිය පිටවගන්න උපකාර. එහෙම නැත්නම් සති නිමිත්ත හිත තුළ තබාගෙන කය අනුව බලනවා තමන්ගේ. මේ ශරීරයේ කෙස් ලොම් නියදත් සම්මස්නහර දැන් මෙහෙම බලනකොට සති නිමිති තුල බලා සබාගෙන කයානුව බලනකොට වෙන්නේ රාගාදී අරමුණු සිහි වෙලා සති නිමිත්තෙන් තමන්ව අයින් කරන බහැරට යන ගතිය ලැබෙන්නේ මේ ශරීරයේ කෙස් ලොම් නියදත් සම්මස් තියනවා නේද කියලා දැන් මේ උපායක් නේ කයන් පසන කියන උපායක් සතිපට්ඨානේ උපායක් සියති කියන උපායක් කාය චිත්ත වේදනා ධම්ම කියන ටික උපායක් මේ ටික සිහිය නෙමෙයි ඒක සතිපට්ඨාන සතිපට්ඨා භාවනා කියලා මේවා දෙකට බෙදෙනවා ඊට පස්සේ මේ ටික සිහියට උපස්ථානයක් දැන් මේ සිහිය කියන්නේ එක තබා ගන්න පිහිටවා ගන්න අපිට රැකවරණය දීලා තියෙන්නේ දෙලා තියෙන්නේ මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හරහෙන් ඇරෙන්න සිහිය පිහිටවා ගන්න ක්‍රමයක් නැහැ ඔය කෙරෙහි හිත තබා ගන්න නැතුව සති නිමිති තුල හිත තබා ගන්නක බලන්න. දන්නේම නැතුව අපි අරගෙන ආයේ ලෝක කෙරෙවල එහාටම. නමුත් සති නිමිති තුල හිත තබාගෙන ඔන්න අපි කයේ කෙත් ලොම් නියදත් හම්මස් කියලා බලනකොට සිහියට ආරක්ෂාව මේ මානසිකාරය තුලින් සිහියට ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. සති නිමිත්තෙන් වෙන් කරලා බාහිරට අපිව ගෙනියන්න තියෙන ඉඩ නැහැ. ඒක එයා හොඳට දන්නවා. මේ මෙනෙහි කරන එක නෙමෙයි සතිපට්ඨානේ වඩන්නේ සතිපට්ඨානේ කියන්නේ මේ සති නිමිත්ත තුල හිත තබාගෙන ඉන්න හුරුව වැඩි කරන එකයි ඒක කරගන්න උපකාරයි මට මෙන්න මේ විදිහට බලන එකෙන් කියන නුවණක් එනවා. තව පුළුවන් බාහිර රූපයක ඇත්ත හෝ බලමින් සති නිමිත්ත තුල ඉඳ ආධ්‍යාත්මික බාහිර රූප දෙකේම කෙතුම් නියදත් මේ කැමති දෙයක බලමින් සති නිමිත්ත තියාගන්න පුළුවන්. දැන් මේ වෙනද වගේ ආශ්‍රව සහිත අරමුණක් ආවොත් තමයි සති නිමිත්තෙන් අතහැරෙන්නේ. එහෙම නැත්නම් සති නිමිත්ත හිත තබාගෙන තමන්ගේ ශරීරයේ උපදින වේදනාවන්ට සංවේදිතාවකට දැනුමින් ඉන්න පුළුවන්. ඒද වේදනාව අනුව බලනවා කියලා එතනින් ඒද මේ සිහිය තබාගෙන සිහිය පිටවගන්න මේ උපකාරය. උපහායක් කියලා දන්නවා මෙයා. මේ වේදනාව ගැන බලනකොට සිහිය කඩාගෙන අතහැරගෙන අහකට යන්න තියෙන හේතුව නැහැ. එහෙනම් ඔන්න වේදනාව හෝ බලනවා. එහෙම නැත්තම් යම්ම හිතක් පහළ වෙනවා මේ සිහිය තබන්න දැන් ඒ හිතක් නැති වෙනවා නේද? ඒ හිතක් නැති වෙනවා නේද කියලා සිහියෙන සිහියෙන හිතේ අද්දකීමෙන් හෝ ඉන්න පුළුවන්. රාග සහිත සිතක් දැන් ඔන්න විරාග සිතක් කියලා මේ පොඩි ළමයෙක්ව පරක් කරගන්නවා වගේ මේ සති නිමිත්ත තුල හිත තබා ගන්න උපායයක් නේ. නැත්තම් යම් ධර්මතාවයක් සිහි වෙනවා නම් ඒ ධර්මතාවයන්ට හෝ සිහියෙන් ඉන්න පුළුවන්. ඒකයි සතිපට්ඨානේ හතරකට බෙදුවා කියලා සිහිය හතරක් එහෙම නැහැ. එකම සිහිය පිහිටවා ගන්න උපාය ප්‍රභේද හතරක් විතරයි. මේ හතරෙම පිහිටන සිහිය එකයි. දැන් මෙහෙම එක තැනක ඉඳගෙන ඔය කාය හෝ චිත්ත හෝ වේදනා හෝ ධම්ම හෝ කියන කාරණා ටිකෙන් සිහිය පිහිටුවා ගත්තාම පිහිටුවා ගන්න යයි එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට සිහියෙන් ගෙන්නවි සිහියෙන්ම කටයුතු කරන්න කියන පුළුවන් තැනකට එන්න. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ යනකොට එනකොට වටපිට බලනකොට අත්තපාවේ හකුලන තැන දක්වාම සිහියෙන්ම කරනවා කියන තැනකට එන්නයි. ඒක අද අපිට බැරි හින්දා එක තැනක ඉඳගෙන කළ එක තැනක ඉඳගෙන ඔහොම කළාම හැම ඉරියව්වකම සිහියෙන්ම කරන්න පුළුවන් කියන තැනක් දවසක් ඇති වෙනවා. මොකද සති නිමිත්ත තුල හිත තබාගෙන සිහිය වඩනකොට මේ සිහිය වැඩෙනවා. සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග, සම්මා සතිය කියලා මේ සිහිය එන්න වැඩෙනවා. ඊට පස්සේ ඔන්න දැන් හතර ඉරියව්වෙම හැම ඉරියව්වකම සිහිය කියන එක තියෙනකොට ඔන්න කෙලෙස් වල තියෙන කිරි ගතිය අම්මු ගතිය හිඳෙනවා. දැන් මේ කැලේ කපලා දැන් වේලිලා දැන් ගිනි තියන්න සුදුසුයි. ප්‍රඥාව නැමැති ගින්නේ මේ ටික පුච්චන්න ඕනේ. අමු කාලෙදී අමු ගස් කිච්චෙන්නේ තියනවා ඉන්නවා කියලා කෙලෙස් බර වැඩි කාලේ මේ අහුනේ නැහැ. දැන් ඔන්න අර රළු ගතිය අඩු වෙච්ච දවසට ඇත්තටම මේ අතීතේ නිරුද්ධ වෙලා නම් ඇති බවට පහළ වෙන දේ මනෝයි නේද? මේ දේ දුරු නොකර හිටියොත් මේ බඳු දුකකට පත් වෙන්න වෙනව නේද? නිරුද්ධ වෙච්ච දේ ඇති බවට ගන්න එකම කෙලෙසියක් නේද කියලා යමක් හිතාගන්න දකින්න ඉඩ තියෙනවා. ඔන්න ඒ දැකීමට උපකාර වුණේ සමාධිය, සමාධිට උපකාර වුණේ සීය, සීයට උපකාර වුණා වෑයම. අර එක තැනක ඉඳලා කරන. දැන් කෙනෙකුට එක තැනක ඉඳලා හැම තැනකදීම කටයුතු කරන්න සිහිය හුරු කරන්න ඕනේ. ඒක බැරි හින්දා එක තැනක ටික ටික ඉඳගෙන හුරු කරනවා. කෙනෙකුට එහෙමත් කරන්න බැරි නම් ඒ කරන්න බෑ කියලා කියන්නේ එයාගේ කය වචන දෙක රළු වැඩි. කය වචන දෙක රළු වැඩි. ලේ වැකුණු ඇතුව සත්තු මරමින් හොරකම් කරමින් කාමයේ වර්ධ හැසිරමින් බොරු කේලම් හිස් පරස වචන කියමින් රළුව හැසිරෙන කෙනෙක් කවදාවත් එක තැනක ඉඳගෙන හෝ හිතාදනවා කියන එකක් වෙන්නේ නැහැ. කරන්න බෑ. එහෙනම් එයා ඉස්සෙල්ල කය වචන දෙක ටිකක්වත් සංවර කරගන්න ඕනේ. කය වචන දෙක සංවරය උපකාරයි සිහිය අල්ලගන්න සමාධිය ඇති කරගන්න. ඒ කියන්නේ වායාම සති කියන දෙකට උපකාරයි. ඒ කියන්නේ එක තැනක ඉඳගෙන සිහිය අල්ලගන්න උපකාරයි. එක තැනක ඉඳගෙන සිහිය අල්ලගන්න එක උපකාරයි. ජීවිතේ හැම ඉරියව්වක් ගන්නම සිහිය ගෙනියන තැනට දක්වා අරගෙන යන්න. එහෙම ගෙනිච්ච දවසට මේ කෙලෙස් කසට අඩුවලා, කෙලෙස් කසට කියන්නේ අද අපිට හම්බ වෙන විදිහේ මානසික මට්ටමින් හැමදාම ලෝකේ හැමෝටම හම්බ වෙන්නේ නැහැ. මේ තියෙනවා ඉන්නවා ඇත්තටම දැකපු දේවල් තියෙනවමයි කියලා හම්බ වෙන gati ටික කෙලෙස්. ওই gati අඩු වෙනවා. අඩු වුනහම මේ උපදින විතරකේ මේකත් විතරකයක් නේද? මේකත් මනස. ඇයි අතීතේ නිරුද්ධ වෙලා නම් නිරුද්ධ වෙච්චදී ඇති බවට පහළ වෙනවා කියන එක මනසයි. ඒකයි බාහිරයට ඇයිති නැ කියන එක හොඳට පේනවා. මම්මයි සිහි කරන්නේ, තමම්මයි සිහි කරන්නේ කියන එක දැන් පේනවා. සමාධි ගත නිසා මෙන්න මේ විදිහට දැන් සීලයේ පිටත සමාධි වඩමින් දැන් මේ සමාධි නිසා මේ විදිහට පංච උපාදානස්කන්ධේ නැත්නම් උපදින විතරක අනිත්‍ය හැටියට දුක් හැටියට මේ විදිහට මෙහෙම බලනවා. ඔහොම බලනකොට මොකද වෙන්නේ? අපි ගාව මෙච්චර කාලයක් හිදිලා තිබුණු මේ ගොන්න අරමුණු සංසිඳෙනවා. අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝ සුඛෝ. සීල සංස්කාරය අනිත්‍යයි. උප්පාද වය ධම්මිනෝ ඇති වෙලා නැති වෙන උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඉපිද නැසෙත් ඒ සංස්කාරයන්ගේ සංසිඳීම සැපයි. මොකද්ද සංස්කාර කියලා කිව්වේ? අතීතයේ ඇති බවට, අනාගතයේ ඇති බවට, වර්තමානයේ ඇති බවට පහළ වෙන මේ ඔක්කොම සංස්කාරයි. තාතතින් ගත්තොත් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා තුන් ලෝකයට අයිති දේවල් ඔක්කොම සංස්කාරයි. නැත්තම් ස්පර්ශ ආයතන 6 ගැන යම්ම දැනුමක් තියෙනවා නම්, ගෙවල්, දොරවල්, යාන, වාහන, ඉඩකඩම්, මිල මුදල් කියලා ඕගලන්ට යම් දැනුමක් තියෙනවා නම් ඕවා තමයි සංස්කාර. ගෙදර තියෙනවමයි, ඉඩකඩම් තියෙනවා, මිල මුදල් දූදර ඉන්න මේ සංස්කාර. දැන් ඔන්න ඔය ටික තමයි සංසිඳෙන්නේ. ඔබලන්ට මෙච්චර තියෙනවා ඉන්නවා කියලා මේ සංස්කාර සංසිඳෙන්නේ. අර සීලයක පිටලා සමාධි වඩමින් ඔහොම බලනකොට මේ සංස්කාර සංසිඳෙනවා ටික. සංසිඳෙනකොට ඒ කියන්නේ දැන් නුවණින් කරන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට, දුක් හැටියට, රෝගයක් හැටියට, විතරකයක් හැටියට තමා තුළ උපදිනවා කියලා බලනවා. දැන් බලන්න පුළුවන් තරමට අරගෙන තියෙන මොකද අර කෙලෙස් රළුකම අඩු කළ සමාධිය. සීලෙන් සමාධිය වඩා ගන්න පුළුවන් තරමක පිහිටලා. එතකොට දැන් මේ සීල සමාධි ප්‍රඥා නිසා මේ අරමුණු සංසිඳෙන්න හිතට ප්‍රබෝධමත් බවක්, ප්‍රමුදිත බවක්, උදවැඩුණු බවක් ඇති වෙනවා. මේ ප්‍රමෝදය නිසා නිරාමිස ප්‍රීතිය කියලා එකක් ඇති වෙනවා. නිරාමිස ප්‍රීතිය නිසා හිත කය දෙක සංසිඳනවා කියන තැනක් ඇති වෙනවා. හිතකය දෙක සංසිඳීම නිසා හිතකය දෙක සැපසහගත වෙනවා කියන තැනක් ඇති වෙනවා. හිතකය දෙක සැපසහගත කල්ලි හිත සමාධි වෙනවා. හිත සමාධි දවසට අන්න අර කතා කරපු ඇත්ත පේනවා. ඇත්තටම අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ තිබුණ නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනක් නේද තියෙන්නේ කියලා ඇත්ත පේනවා. ඇත්ත පේනොත් එදාට මේ තුන් කාලයෙන් ඇති බවට ඇති හැටියට තෙමිනු මනස ගැන කලකිරෙනවා. නිරුද්ධ වෙච්චදී ඇති බවට, නූපන්නදී ඇති බවට මෙච්චර කාලයක් අපි දුක් විඳලා තියෙනවා. පළගැටිය පහනට පැනලා, ඌම පහනට පැනලා ඌම දුක් වෙනවා මිසක ලාම්පුව ගිහිල්ලා ඒ සතයාගේ ඇඟේ හැප්පුනේ නැහැ. ඒ වගේ නිරුද්ධ වෙච්චදී ඇති බවට උපද්ද උපද්ද අපිම දුක් විඳලා මිසක නිරුද්ධ වෙච්ච නිකන් පැත්තකට වෙලා ඉන්න නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියන මනසක ඉන්න කෙනාට දුක ඉන්නේ නැහැ කියලා පේනවා යාට. එදාට දුකේ කලකිරෙනකොට මේ පංච උපාදානස්කන්ධය නොයලනවා කියන්නේ ගේවල් දොරවල් දූ දරුවෝ කියා මේ නිමිති උපද්දන්නේ නැහැ එදාට. නොයලෙනකොට කලකිරෙනකොට නොයලෙනවා. නොයලෙනකොට මිදෙනවා. දැන් මෙයා මේ ලෝ තුන් කාලෙම තියෙන මානසින් මිදෙනවා. මිදුණාම මිදුණා කියන නුවණ එනවා. කෙලෙතුන්ගේ මිදුණා, ලෝකෙන් මිදුණා, දුකෙන් මිදුණා, පංච උපාදාන ස්කන්ධයෙන් මිදුණා කියන නුවණ ගණ්ඩ බෑ. ගණ්ඩ හදන්නත් එපා. මිදුණු දවසට මිදුණා කියන නුවණ ඉබේම එනවා. මිදීම කවදාවත් ගණ්ඩ බෑ. ගණ්ඩ හදන්නත් එපා. මිදෙන්න යන්නත් එපා. පුද්ගලයා ඉන්න එතකොට ලෝකයේ නොයලුණු දවසට නිදනවා කියන එක වෙයි. නොයලී ඉඳ හදන්න එපා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න ඕනේ කියලා උත්සාහවත් වෙන්න එපා. ඒ උත්සාහවත් වෙනම පුද්ගලයා නොයලිනවා කියන එක ගණ්ඩ බෑ. හදන්න එපා. දෙන්නේ නැහැ. ඔගොල්ලෝ කලකිරුණු දවසකට නොයලෙනවා කියන එක ඉබේම වෙනවා. කලකිරෙන්න හදන්න එපා. කලකිරෙන්න බෑ. ඇත්ත ඇතිහිටියේ දැක්කොත් කලකිරෙනවා කියන එක ඉබේම වෙයි. ඇත්ත ඇතිහිටියේ දකින්න හදන්න එපා. දකින්න බලන්න උත්සාහවත් වෙන්න එපා. එහෙම පේන්නේ හිත සමාධිගත වුණොත් ඇත්ත ඇතිහිටියේ පේනවා කියන කාරණාව වෙයි ඉබේම. දැන් මේ දැනගත්ත දේ පේනවා. ඇත්ත කියලා කිව්වේ අතීත නිරුද්ධ බව, අනාගත නූපදින බව, වර්තමානයේ විතරක් හටගෙන නැති වෙන කෙනෙක් තෙනේ. සමාධිය තිබුණා. සමාධිය ගන්න බෑ. ගන්න හදන්න එපා. ලැබෙන්නේ නැහැ. හිත කය දෙක සැපසහගත වෙච්ච දවසට හිත සමාධි වෙයි. හිත කය දෙක සැපසහගත කරගන්න ඕනේ කියලා උත්සාහවත් වෙන්න එපා. වෙන්නේ නැහැ. හිත කය දෙකේ නිබර ගතියට කියේ සැහැල්ලු බව පස්සද්ධිය ඇති කල්හි ඉදේම හිත කය දෙක සැපසහගත වෙයි. ඒ පස්සද්ධිය, ඒ සැහැල්ලු බව ගණ්ඩ බෑ. ගණ්ඩ හදන්න දෙපා. නිරාමිස ප්‍රීතියක් ඇති දවසට හිත කය දෙක සැහැල්ලු වෙයි. නිරාමිස ප්‍රීතිය ගණ්ඩ බෑ. ගණ්ඩ හදන්න එපා. ප්‍රමෝදය ඇතිකල්හි ඒ දේවි. ප්‍රමෝදය කියන එක ගණ්ඩ බෑ. ගණ්ඩ හදන්න එපා. යෝනිසෝ මනසිකාරය ඇති තැන ප්‍රමෝදය ලැබේ. යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච උපාදානස්කන්ධය අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ යෝනිසෝ මනසිකාතබ්බං. මේ විදිහට යෝනිසෝ මනසිකාරය කළ යුතුයි. යෝනිසෝත මනසිකරන්තු බාමුද්දං ජායති. යෝනිසෝ මනසිකාරය කරන ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදිතස්ස ප්‍රීති ජායති. ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීති මනස කායම් පස්සම්බති. ප්‍රීති සහගත කල්ලි හිත කය දෙක සංසිඳනවා. පස්සද්ද කයෝ සුඛං වේදේති. හිත කය දෙක සංසිඳනකොට සැප සහගත සැප ලැබෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. හිත කය දෙක සැප සහගත කල්ලි සමාධිය වෙනවා. සමාහිතේ චිත්තේ යථාභූතං පජානාති. හිත සමාධි වුණාම ඇත්ත දකිනවා. යථාභූතං පජානන්තෝ නිබ්බින්දති. ඇත්ත ඇතිහෙටි දකිනකොට කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්‍යති. කලකිරෙනවා නෑලෙනවා. විරාගා විමුච්ඡති. නොයලීමේ මිදෙනවා. විමුක්තස්මි විමුක්ත මේති ඥානං හෝති. මිදුණා මිදුණා කියන නුවණ එනවා කියලා තේලක් තියෙනවා. දැන් ඕගොල්ලෝ සීලේ කළා හිත සමාධි කරගන්න උපකාර පිණිස සමාධි කරනවා කියලා කිව්වේ වායාම සති දෙකට උපකාර පිණිස. දැන් හැම වෙලාවෙම සිහිය පිහිටලා සමාධි ගතිය ටික 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 ඇති කරගන්න උපකාර වෙනවා. දැන් මේ සමාධිය කියන එක මොකේදද? මේ ප්‍රඥාවට උපකාර පිණිස තියෙන්නේ. හොඳට බලා ගන්න ඕනේ. දැන් අර ඉස්සෙල්ලා කියන එක ඵලය නේ, දැන් මාර්ගය. සීලේ උපකාරයි හිත හදාගන්න, සමාධි කරගන්න. හැම කටයුත්තක්ම සිහියෙන්ම කරනවා කියන තැන තබා ගන්න. හැම කටයුත්තක්ම සිහියෙන්ම කරනවා, සිහියෙන්ම කරන්න පුළුවන් කියන තැනට ආවහම හිතේ විසිරුණු ගතිය, දුවන ගතිය ආඩුයි. ඒ වගේම කෙලෙස් වශයෙන් තියනවා ඉන්නවා කියන බරගතිය ආඩුයි. ඔන්න සමාධි ටිකේ කෘත්‍ය ටික, සමාධියේ කෘත්‍ය ටික. දැන් ඒ සමාධියෙන් ලැබුණු වාසිය උදව් කරගෙන පංච උපාදාන ස්කන්ධයක් අතීතයේ ඇති බවට පහළ වෙනවා නම් පහළ වෙන එක මේක මනසද නේද? මේක විතරකයක් නේද? මේක නේද දුරුකල යුත්තේ? මේ සැවැන්න මුලක් තරම් හේතුව කරගෙන ඒක තහවන ප්‍රපංචයක් කියලා. උපදින 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 ආරම්මන විතරකයක් හැටියට, අනිත්‍යයක් දුක්ඛයක් හැටියට බලනවා. ඔන්න දැන් ඔය බලන එකට ඉඩ ගන්නයි මේ ප්‍රඥාවෙන් කළේ. ඔන්න දැන් ඔහොම බලබලා බලබලා ඉන්නවා. මෙහෙන් සීලයක පිටිලා දැන් වැඩ කටයුතු කරද්දි සීයෙන්ම කරනවා. හැම වෙලාවෙම උපදින උපදින මනස පිළිබඳ උපදින. දැන් මේ මනෝ විඥාන ධාතු පිරිසිදු කරන්න, මනස තුළ තියෙන දේ හාරලා අයින් කරන්න හදන්න. දැන් උපදින උපදින විතරක, ඒ කියන්නේ අපි කියමු gedara කියලා අපි සිහි කරනකොටම ඔය gedara කියලා එකක් බහැර තියෙනවා තමයි කිව්වොත් ඒ මත්තම ආයෙ තහවුරු කරුවා වෙනවා. gedara කියලා පහලනෝ නෑ, gedara කියලා පහල වෙන්නේ මෙහෙ නේද, Taman තුලම නේද, එහෙ එහෙම දෙයක් නෑ නේද, ගියාට පස්සේ හම් වෙනව නේද කියලා අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් ටික 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 බර අඩුයි, බර අඩු වෙනවා. ඒකට තමයි අර සමාධියෙන් උපකාර ගත්තේ. එහෙම අරගෙන මෙනෙහි කරනකොට දැන් ඕකට කියන සීල සමාධි ප්‍රඥා කියලා. දැන් ওই ටික වැඩෙනවා කියලා කියන්නේ අර පැත්තෙන් වෙනව මොකද්ද? දැන් මෙතනදී සතිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන එහා පැත්තේ අපි තව පැත්තෙන් ගත්තොත් ඒකයි මම මතක් කළේ. මේ ටික ගන්නකොට කරනකොට කෙලෙස් සංසිඳෙනවා. ඒකයි දැන් උතන තියෙන්නේ යම් සිහියක් තියෙනවා නම් දැන් මේ සති සම්බුද්ධංගයාගේ යම් වීරියක් තියෙනවා නම් එයාගේ විරිය සම්බුද්ධංගේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටි දුක්ඛ හැටි මෙනෙහි කරන බවක් තියෙනවා නම් මේ මොකද්ද මේ සති සම්බුද්ධංගේ විරිය සම්බුද්ධංගේ ධම්ම විචේ සම්බුද්ධංගේ දැන් මේ ටික කරනකොට කරනකොට අර මං කිව්වා අරමුණු සංසිඳිලා සංසිඳිලා ප්‍රමෝදය ඇති වෙනවා, ප්‍රමෝදය ඇතිලා ඔන්න ප්‍රීතිය ඇති වෙනවා. දැන් මේ ප්‍රීති සම්බුද්ධංගයට ඇවිල්ලා ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිඳිලා දැන් පස්සද්ධි සම්බුද්ධංගයට ඇවිල්ලා පස්සද්ධි ඇති කල්හි හිත සැපසහගතයි, සැපසහගත කල්හි හිත සමාධි වෙනවා. ඔන්න සමාධි සම්බුද්ධංගයට ඇවිල්ලා සමාධිගත කල්ලි ඇත්ත ඇති හැටි දකින්න, ඇත්ත ඇති හැටි දකින්නකොට නොයලෙනවා කියනකොට ඔන්න උපේක්ඛා සම්බුද්ධංගෙට එනවා. එතකොට මේ සත්බුද්ධංග වඩලා ඉවරයි කියන්නේ බෝධිය සාර්ථක වෙනවා. එතකොට මම මෙතින් මතක් කළේ අර වගේ සීල සමාධි ප්‍රඥා වඩනකොට වඩනකොට එහෙම වැඩුවා කියලා ඇත්ත පේනවා නෙමෙයි. සීලයක පිහිටල සමාධි වඩලා පංචපාදං ස්කන්ධයේ අනිත්‍ය හැටි දුක් හැටි බලන පංචපාදං ස්කන්ධයෙන් තුන් කාලෙම අහුවෙන මනස දුක්සහිතයි. මේ ස්පර්ශ ආයතන හැය අධ්‍යක්ීමක් තියෙනවනේ, මේ ඔක්කොම දුකයි කියන තැනකින්ම හිතනවා. උපදින උපදිනක විතර්ක, ඒ කියන්නේ අපිට පහළ වෙන්නේ විතර්කමයි. විතර්ක බහැර ආයතනේ විඥානය පිටින් දෙන්න, ඒ කියන්නේ gedara කියලා හිතනකොට මේක විතර්කයක් මිසක වෙනද පෙන්වන විදිය නෑ. එහෙම දෙයක් බාහිර තියෙනවා කියන තැනක හිතින්ද දෙන්නේ නෑ. ඒ විදිහට බලනවා. ඒක බලන්න පුළුවන් ගතිය අරගෙන දෙනවා සමාධියෙන් ඈ. එතකොට මේ විදිහට බලනකොට 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 වෙන්නේ දැන් ඔන්න සීල සමාධි ප්‍රඥා කියන ටිකෙන්. දැන් මේ එහෙම බලනකොට ප්‍රමෝදය ඇතිලා ප්‍රීතිය ඇතිලා කියලා මෙහෙම වැඩෙන ධර්මතා ටිකක් තියෙනවා. මෙන්න මේ ටිකෙන් ඇති වෙන සමාධියකින් තමයි අපි ඇත්ත දකින්නේ. ඇත්ත දකින්නවා කියන තැනට එනකොට ඵලයක් ඒක. මෙන්න මේ විදිහටයි අපිට මේ සසරෙන් එතර වෙන්න වෙන්නේ. ඒ නිසා නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක් කරන්න නැතුව මොකද්ද කළ යුත්තේ කියන එක දකින්න. මෙන්න මේ වගේ පැවැත්මකුයි මේ දුක නැති කරනවා කියන තැනක තියෙන්නේ. අපි එක තැනක ඉඳගෙන නැත්තම් භාවනා කරනවා කියලා නිවන් දකින්නේ හෝ උදේවැය බැලුවා කියලා නිවන් දකින්නේ හෝ එහෙම නැත්නම් බුදුගුණ අසුභේ මරණේ මෛත්‍රී ආනාපාන සතිය වඩල නියම් දකින්නවා කියලා හෝ එක තැනකින් එක දෙයකින් එකක් පන ඔක්කොම පන සියල්ල පනවන්න බෑ. මේ වගේ ඒ ධර්මතාවයෙන් උපකාර ලබාගෙන ඊගාව ධර්මතාවයන්ට අනුපිළිවෙලින් පැමිණෙමින් අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා කියන ධර්මතාවයකින් අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවකින් මේ ආශ්‍රයත් වෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි ඉතින් මට මතක් කරන්න හිතුනේ. ආගමද හිතියේ මත්ද?
නෑ නෑ.